ගරු ස්වාමීන් වහන්ස බුදුවරු පහළවන තවත් ලෝක තියෙනවද?
නෑ මෙහෙමයි නෝන බුදුරයන් වහන්සේ දේශනා කරලා තියෙන සූත්‍රගත ධර්මයකට අනුව බුදුරයන් වහන්සේ නමක් පහළ වෙන්නේ දඹදිව කියලා තිබුණා බුදුරයන් වහන්සේ දේශනා කරන එක ධර්මතාවය. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ දඹදිව කියන කාරණේ තමයි බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මං හිතන්නේ ඔතනින් එහාට අපි ආයුතු නැහැ. ඔතනින් එහාට ගියොත් අපි බරපතල වූ දෘෂ්ටීන් වලට පැටලෙන්න ඉඩ තියෙනවා. මොකද සමහර අය මහායානික ධර්මයන් ප්‍රකාශ කරනවා තවත් සක්වල අප්‍රමාණ බුදුරජාණන් වහන්සේලා ජීවත් වෙනවා කියලා. ඒ නිසාම මේගොල්ලෝ කියනවා මේ සෑම කෙනෙක්ම නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත් වෙලා කියලා. තේන්නාද? දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සෑම කෙනෙක්ම නිවන් අවබෝධ කරගන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵලයට පත් වෙලානේ. බුදුරජාණන් වහන්සේ පමණයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. නමුත් සමහර අය මහායානික ධර්මයන් කියනවා අපි සෑම කෙනෙක්ම නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත් වෙලා කියලා. එතකොට කෙනෙක් ප්‍රශ්නයක් කරනවා එහෙමනම් මේ ඔක්කොම බුද්ධත්වයට පත් වෙලා නම් මේ නිවන් අවබෝධ කරගන්නේ කොහෙද එච්චර බුදුරයන් වහන්සේලා ඉන්නේ කියලා. අවුරුදු ලක්ෂ ගානකට සැරයක් නේ බුදුරයන් වහන්සේ නම 15 වෙන්නේ. එහෙනම් අපි සියල්ලම නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත් වෙලා නම් ඒගොල්ලෝ අහනවා මෙච්චර බුදුරයන් වහන්සේලා කොහෙද ඉන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා අනිත් සක්වලවල් වල අප්‍රමාණ බුදුරයන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා. තේරෙනවා? ඉතින් ඒ නිසා ඔය කාරණේ ගැන හිතන්න ගියොත් ඔය පැත්ත පසුපස යන්න ගියොත් නෝන නැති දෘෂ්ටීන් වලට අපිට හිර වෙන්න වෙනවා. තේරෙනවද? එනිසා අපි බුදුරජාණන් වහන්සේව ප්‍රයෝජනෙට ගන්න ඕනේ බුදුදහම ප්‍රයෝජනෙට ගන්න ඕනේ අපේ නිවන් මාර්ගය තකා පමණයි. දෙවි ලෝකේ ඉති බුදුරයන් වහන්සේලා ඉන්නවාද නැද්ද? ඒවා අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට බුදුරයන් වහන්සේ නමක් ලැබිලා තියෙනවා අපේ පිනට. බුද්ධෝත්පාද කාලෙක අපි ඉපදිලා තිනවා. ඒ බුද්ධෝත්පාද කාලය තුල අපි උතුම් බෞද්ධ ජීවිතයක් ලැබලා තිනවා. එනිසා මේ ලෝකේ මිනිස්සෙක් ලබන්න තියෙන ශ්‍රේෂ්ඨම කාරණා ලැබුවේ තැනදී අපේ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන අපි නිවන් මාර්ගයට ගිහිල්ලා මේක ඉවර කරගන්නවා මිසක් ලෝකේ බුදුරයන් වහන්සේලා හොයන්න යන කාර්යය නම් එච්චර සුබදායක නැහැ. තේරුණාද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ එවැනි සිත් සකස් වෙනකොට ඒ හිත මායයා හැටියට දැකලා අපිට ලැබුණ බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ ඒ සංගරත්නේ උපයෝගී කරගෙන නෝනා අපි මේ ගමන නිමා කරගැනීමේ ප්‍රශ්නේ තමයි අපි ඉස්සරහ තියෙන්නේ. අරවට යන්නේ කියොත් නෝනා ගොඩාක් විතර්ක සකස් වෙන්න තියෙනවා. මොකද සමහර ස්වාමීන් වහන්සේලා එවැනි ධර්ම දේශනා කරනවා නේද? අපි මම නම් ඔයිට වඩා එහාට යන්න කැමති නැහැ. මට නම් කොයිම වෙලාවකවත් මට හිතක් සකස් වුණොත් වෙනසක් කොළවල බුදුරයන් වහන්සේලා ඉන්නවා කියලා මම මේ හිත අනිත්‍යයි කියලා දකිනවා මිසක් ඉන්නට හිතන්න යන්න අවශ්‍ය. මොකද මට අදාළ නැහැ වෙන බුදුරයන් වහන්සේලා අපේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ කාම ජීවමානු තියෙන.
කරු ස්වාමීන් වහන්ස අද සමාජයේ අපි බහුලවම දකින කාරණයක් තමයි බොහෝ පිරිස ගණ දෙවියන් වන්දනාමාන කරනවා විවිධ දේවල් බලාපොරොත්තුෙන්. ඒ වගේම විවිධ පුද පූජා පවත්වමින් තමන්ගේ උවමනා එපාකම් දෙවියන්ට ඉදිරිපත් කරමින් ඒ ආකාරයට වන්දනාමාන කරනවා.
නේ ඒවිනි දෙයක් කරනවා නම් නෝන ඒක මිත්‍යා දෘෂ්ටික භාවයට අන්න ශීල උතලට අදාළ දෙයක්. එහෙම කරන තාක්කල් අපි ශ්‍රද්ධාවෙන් බැහැර වෙනවා. බුදුරජාණන් වහන්සේ තරම් සත්වයාට පිහිටක් සත්වයාට සිතක් සත්වයාට කරුණාවක් තියෙන සත්වෙක් මේ ලෝක ධාතු තුල නැහැ. අපි බුදුරජාණන් වහන්සේගේ පිහිට බැහැර කළම නෝනා ඝන දෙවියන්ගේ පිහිටක් කරා. ඝන දෙවියෝ කියන්නේ ඇත්තටම අර හොඬ වැලක් තියෙන දෙවියෝ නේද? ඉතින් බලන්න ඕන නෝනා එතනම කොයිතරම් දුර්වල මනෝභාවයක්ද තියෙන්නේ කියලා නේද? නමුත් ඒවා අදහන Hindu භක්තිකයෝ ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ ඒගොල්ලන්ගේ විශ්වාසය. කිසිම වැරද්දක් නෑ ඒගොල්ලන්ට ඒවෙන් පිහිටත් ඇති. ඒක අපිට අදාළත් නෑ. නමුත් බෞද්ධයෝ හැටියට නෝනා බුදුරජාණන් වහන්සේට වඩා ඉක්මවාගේ සරණක් පිහිටක් යමෙක්ගෙන් බලාපොරොත්තු වෙනවනම් එතන මිත්‍යා දෘෂ්ටික භාවයටයි වැටෙන්නේ. අන්න සීල උතෝලටයි වැටෙන්නේ. ඒ නිසා කිසිම සූත්‍රගත ධර්මයක ඝන දෙවියන් ගැන හෝ කතරගම දෙවියන් ගැන හෝ සමන් දෙවියන් ගැන හෝ ඔය මනුෂ්‍ය ලෝකේ ආශ්‍රිතව ඉන්න කිසිම දෙවි කෙනෙක් ගැන සඳහනක් නැහැ. එහෙම සඳහනක් නැති නිසා අපිට ධර්මානුකූලව මේවා නිවැරදියි කියලා කොතනකවත් විග්‍රහ කරන්න බෑ නෝනා. ඒ නිසා කොතනකදී හෝ අපි එවැනි අන්‍ය දෙවියන් පසුපස යනවනම් ඒවා කෙරේ විශ්වාසය තබාගෙන යනවනම් අනිවාර්යයෙන් මේ යන ප්‍රමාණයට නෝනා අපි තුලින් ශ්‍රද්ධාව බැහැර වෙනවා. සද්ධාව බැහැර වෙද්දී මිත්‍යා දෘෂ්ටික භාවයෙන්ටයි අපි යන්නේ. ඒවා තුලින් කවදාකවත් කුසල් පක්ෂයක් වැඩෙන්නේ නැහැ. නමුත් එක දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒ දෙවියන්ට ඒ වගේ කරලා බාරහාර වෙලා පහන් පූජා කළා ඒවා කරද්දී නෝන ඒ ශිෂ්‍යයා තුල ඒ අම්මා තුල ඒ අදාළ ශේෂ්ත්‍රය කෙරෙහි තියෙනා වූ වීරිය වැඩි වෙන්න පුළුවන්. ඒ වීරිය වැඩි වෙලා එයා හොඳින් පාඩම් කරලා විභාගෙ පාස් වෙන්න පුළුවන්. නමුත් ඒ විභාගෙ පාස් වුනේ ඝන දෙවියෝ නිසා නෙමෙයි. තේරෙනවද? ඝන දෙවියෝ නිසා නෙමෙයි. නමුත් එතනදී බුදුරජාණන් වහන්සේ පීඨ කරගත්තා නම් ඊට වඩා හොඳින් යාට විභාග පාස් වෙන්න තිබ්බා. නමුත් අර සද්ධාවේ තියෙන දුර්වලභාවය නිසා සද්ධාවේ තියෙනා වූ අග්‍රභාවය නිසා අපිට එතෙන්ට හිත පීඩන්නේ නැහැ. ඒගොල්ලන් හිත පීඩන්නේ නැහැ. නමුත් අතන්දි සමහරවිට දැන් කෙනෙක් ගිහිල්ලා පොල් ගෙඩියක් ගහනවා දෙවියන්ට. ගහලා එයා ප්‍රාර්ථනා කරනවා මම විභාගේ පාස් වෙනවා කියලා. ඉතින් පොල් ගෙඩියක් හරියටම දෙකට මැද්දෙන් බිඳිලා යනවා. ඒ බිඳුනේ මේ හේතුවක් නිසා නෙමෙයි, ඒ ගලේ හරි ස්වභාවයට වැදුණු නිසා පොල් ගෙඩිය දෙකට බිඳුණා. නැතු වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. ඒ නිසා ඒ බිඳුනහම දැන් අන්නයාට හරි සතුටුයි. පොල් ගෙඩිය ගැහුවා, පොල් ගෙඩියත් හරියට දෙකට මැද්දෙන් බිඳුණා, මම අනිවාර්යයෙන්ම විභාගෙන් පාස් වෙනවා කියලා. එයා ඒ සතුට තුලින්ම හොඳින් පාඩම් කරනවා. පාඩම් කළා විභාගේ පාස් වෙනවා. එතකොට මේ විභාගේ පාස් වුනේ පොල් ගෙඩිය ගහපු නිසාවත් දෙවියෝ නිසාවත් නෙමෙයි. එයාට විභාගේ පාස් වෙන්න අවත්ත ආත්ම ශක්තිය ලබා ගන්න පොල් ගෙඩියක් ගහන දෙවියන් පස්සේ යන්නම පොඳුනේ. ඒ ශක්තිය ආතුළු තිබ්බා. එතකොට ඒ නිසා අර අපේ සද්ධාවේ තියෙන දුර්වලභාවයන් නිසා අපි බුදුරජාණන් වහන්සේ කියන සරණ පිහිට කරගන්න නැතුව නෝනා අන්නේ බුතවලට ගිහිල්ලා අවසානයේ සද්ධාව බැහැර කරගෙන තමයි අපේ තියෙන ශක්තිය අපි මතු කරගන්නේ. නමුත් එයාට ඒ ශක්තිය බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පහනක් පත්තු කරලා අදිෂ්ඨානයක් කරලා ඇති කරගන්න තිබ්බා. නමුත් සද්ධාව දුර්වල නිසා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඒක කරන්න යාට හිත දෙන්නේ නැහැ. අර අන්නේ සීල උතේකට ගිහිල්ලා සද්ධාවත් දුර්වල කරගෙන අකුසලයකුත් කරගෙන තමයි එයා තුල තියෙන ශක්තිය මතු කරගන්නේ. එච්චර වෙන දෙයක් නැහැ. මොකද එයාතුල තියෙන ශක්තිය තමයි යමතු කරලා ගන්න. නමුත් එයාතුල තියෙන ශක්තිය මතු කරලා ගන්න සද්ධාවේ දුර්වලභාවයක් නිසා අන්නේ ආගමික දෙවි කෙනෙක් ඉස්සරහට යන්න යාට සිද්ධ වෙනවා. ඒක ඉතින් සද්ධාවේ දුර්වලභාවය.
ස්වාමීන් වහන්සේ ඝන දෙවියන් අධහන බැතිමතුන්ගේ විශ්වාසය අනුව එම දෙවියන් සිල්වත් භාවෙන් උතුම්. ඉතින් එවන් සිල්වත් අයෙකුගේ පිහිට පෘථග්ජන පුද්ගලයෙකු පැතීම පිළිබඳව තවදුරටත් කොහොමද ස්වාමීන් වහන්සේ ධර්මානුකූලව පැහැදිලි කරන්නේ?
මෙහෙමයි දෙන්න ඕන. ඝන දෙවියන්ගෙන් සිල්වත්ද කියන කාරණේ අපි කියන්නේ දන්නේ නැහෙනේ. අපි කොහොමද දන්නේ ඝන දෙවියෝ කියන කෙනෙක් දැක්ක කෙනෙක් ඉන්නවද? දැන් සතරවරන් දෙවියෝ සක්‍රයා ඔය ඉන්න අනිත් සූත්‍රගත ධර්ම වල හැම දෙවි කෙනෙක්ම එහෙන් දැකලා තමයි බුදුරජාන් වහන්සේ සූත්‍රගත ධර්මයෙන් දේශනා කළා තියෙන්නේ. නමුත් ඝන දෙවියෝ කියන කෙනා මේ කාගේ හරි මනංකල්පිත දෙයක්ද ඕවා කියන්නේ අපි දන්නේ නැහැ. අපි කොහොමද දන්නේ එහෙම දෙයක්? එනිසා ඒ වෙනි දෙයක් තුල මේ ඒව ඇත්ත නැත්ත මේ ඒගොල්ලන්ගෙන් පිහිටක් ලැබෙනවාද ඒ කියන කාරණා අපිට අදාළ දන්නේ නැහැ. නමුත් බෞද්ධයා කියන්නේ නෝනා එයා තුල විශ්වාසයක් තියන්න ඕනේ මේ සියල්ල විසඳෙන්නේ සංස්කාරයන් මතයි කියන කාරණේ. තේන්නාද? දෙවියෙක් මත නෙමේ සංස්කාරයන් මතයි කියන කාරණා. ඒක සංස්කාරයන් මතයි කියලා කාරණේ දැකලා අපි අකමැති දේවල් අපේ ජීවිතේ සිද්ධ වෙනවා නම් අපිට අපි බලාපොරොත්තු නොවන දේවල් පරාජයන් ජීවිතේ සිද්ධ වෙනවන්න ඕන කුසලය තුලින් ඕනේ අපි ඒක මැඩපවත්වගෙන ඉස්සරහට එන්න. එහෙම නැතු දෙවි කෙනෙක් ඉස්සරහට ගිහලා සරණ ඉල්ලුවා කියලා අපිට ලැබෙන්නේ නැහැ. මොකද දෙවි කෙනා අසරණ භාවය තුලයි ඉන්නේ. මොකද ඒ ඝන දෙවියෝ කියන කෙනා සතර පායෙ මිදුණ කෙනෙක් නෙමෙයි. ආයිමත් කවදා හරි ආ සතර පායද වැටෙන්නේ පුළුවන්. එතකොට සතර අපායෙන්වත් මිදෙච්ච නැති කෙනෙක්ගෙන් අපි පිහිටක් බලාපොරොත්තු වෙනවා නම් කවදාකවත් අපිට සතර අපායෙන් මිදෙන තැනට කවදාකවත් හිත පිහිට ගන්න පුළුවන් කම නැහැ. ඒ නිසා ඉතින් බෞද්ධයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමයි විශ්වාසය තියන්න ඕනේ. ඒ වගේම කුසල් සංස්කාර කෙරෙහි විශ්වාසය තියන්න ඕනේ. ඒ දෙකෙන් මතු කරලා ගත්තොත් අපිට පුළුවන් සද්ධාවත් දියුණු කරගෙන අපේ අපේක්ෂාවන් ජයග්‍රහණය කරගෙන ධර්ම මාර්ගයේ ඉස්සරහට ගිහිල්ලා අපිට ඒ පැත්ත වඩා ගන්න. අර පැත්තට ගියොත් ඒ සියල්ලම දුර්වල කරගෙන අපි විභාගේ විතරක් පාස් වෙනවා. විභාගේ පාස් වුණාට පස්සේ එයා විභාගේ පාස් වුණාට පස්සේ විභාගේ පාස් වුණා කියන්නේ ඝන දෙවියෝ නිසා. ඒ නිසා ඒ දරුවත් කවදාකවත් සද්ධාවට එන්නේ නැහැ. අන්න සීල උඩ පස්සේ තමයි ඉන්පස්සේ ඒ දරුවත් ලොකු වුණාට පස්සේ කියන්නේ. ඉතින් ඕවා මේ සමාජය තුන සද්ධාව දුර්වල වෙනකොට ඇතිවෙනා වූ හේතුඵල ධර්ම.
ගරු ස්වාමීන් වහන්ස, මේ පසුගිය අවසන් සටනට සහභාගී වූ විරුවන් සම්බන්ධව හමුදාවේ ප්‍රධාන නිලධාරියෙක් අපට යොමු කරපු ගැටලුවක්. මෙම නිලධාරියා කියන ආකාරයට එම සෙබළුන් දැඩි මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන බව තමයි කියන්නේ. ඉතින් මේ අයට දහමින් දිය හැකි සැනසුම කුමක්ද ස්වාමීන් වහන්ස?
මෙහෙමයි නෝන, දැන් යුද්ධය කියන කාරණයක් මායයටයි කියදයක්. සාමය කියන කාරණයක් මායයටයි කියදයක්. යුද්ධයයි සාමයයි දෙකම මායයටයි තියෙන්නේ. යුද්ධය තියෙන වෙලාවේ මායයා සාමයට අතවන්නවා. සාමය තියෙන වෙලාවේ මායයා යුද්ධයට අතවන්නවා. නමුත් අපි සමාහට යුද්ධය තියෙන වෙලාවට අපි සාමය මායය හැටියට දකින්නේ නැහැ. යුද්ධය සාමය දෙකමයි මායයටයි. මොකද සාමය කියන කාරණයත් යුද්ධය කියන කාරණයත් සකස් වෙන්නේ මිනිස්යා තුල සකස් වෙනා වූ පංච උපාදානස්කන්ධයක ඵලයක් හැටියට. එහෙනම් පංච උපාදානස්කන්ධයේ මායයා කියන තැනදී නෝනා යුද්ධයත් මායයාගේ සාමයත් මායයා. යුද්ධයේ තියෙන වෙලාවේ මායයා සාමයට අතවනලා උන්න සාමයට අරන් එනවා. සාමයේ තියෙන වෙලාවේ මායයා අතවනලා ඊමත් යුද්ධයට අරන් එනවා. ඕකෙන් ඉතින් අපි මෝහයේ තියෙන ජනතාව ඒ පැත්තත් මේ පැත්තත් දෝලණය වෙමින් යුද්ධයේ තියෙන වෙලාවට නරකයි කියනවා, සාමයේ තියෙන වෙලාවට හොඳයි කියනවා. මේක මායය හැටියට දකින්නේ නැහැ. ඒ නිසා යුද්ධය ඇති මායයාට නම් අනිවාර්යයෙන්ම යුද්ධය නිසා සකස් වෙන්නා වූ අතුරුඵලයි ති මායයාට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් නොනා ශාසනය ආරක්ෂා කරන්න යුද්ධ කරන්න කියන ධර්මයක් අපිට දේශනා කළ නැහැ. බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශයේ උපදින්නේ. ශාක්‍ය වංශය එදා දඹදිව් දිව්‍ය ඉහළම ශ්‍රේෂ්ඨම වංශය. ඒ ශාක්‍ය වංශයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නකොටම අතුරුදහන් වෙලා. මේ ශාක්‍ය වංශය අර විරූඩබ කියන කුමාරයා ශාක්‍ය වංශයත් එක්ක ඇති කරගත්තා වූ වෛරයක් නිසා සේනාව අරගෙන යනවා මේ ශාක්‍ය වංශය විනාශ කරන්න. මේ කොසල් රජතුමාගේ දරුවේ සේනාව අරන් යනකොට බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා මගේ ශාක්‍ය වංශය විනාශ කරන්න යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මකට වඩිනවා. වඩිනකොට දැන් අර විරූඩබ කුමාරයා සේනාව පිළිවරාගෙන එනවා. බුදුරජාණන් වහන්සේ දැකලා විරූඩබ නැතරුණා. බුදුරජාණන් වහන්සේ ඔබ කොහෙද යන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ මම මේ ශාක්‍ය වංශයෙන් යනවා මට මේ වගේ මදිපුංචිකමක් කළා කියලා. බුදුරජාණන් වහන්සේ කරුණු පහදලා දීලා මෛත්‍රිය ගැන කියලා විරූඩබ කුමාරයා යවනවා. ආයිමත් මේ කුමාරයා ගිහිල්ලා මාස 3-4කට පස්සේ ආයිමත් අර වෛරය මතක් වෙනවා. මතක් කරලා ආයිමත් සේනාව අරගෙන යනවා ශාක්‍ය වංශය විනාශ කරන්න. එදත් බුදුරජාණන් වහන්සේ මේක දිවසින් දැකලා මගට ඇවිල්ලා එදත් අර කුමාරයාට කරුණු පහදලා දීලා පිටත් කරලා අරින්න. ආයිමත් ටික කාලයක් ගියාට පස්සේ ආයිමත් අර කුමාරයාට වෛරය මතක් වෙලා ආයිමත් සේනාව අරගෙන එනවා. දැන් බුදුරජාණන් වහන්සේ බලලා මං දෙපාරක්ම පිටත් කරලා හැරියා. මේ තුන් පාර එනවා. තුන්වෙනි පාර බුදුරජාණන් වහන්සේ දිවසින් බලලා මේ මොකද්ද වෙන්නේ යන්නේ කියලා. මොකද්ද වෙන්නේ යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ශාක්‍ය වංශය පෙර කාලේ කරා වූ බරපතල ප්‍රාණඝාත අකුසල් නිසා මේක සමූල ඝාතනය වෙන්නයි යන්නේ. හේතුඵල ධර්මය. බුදුරජාණන් වහන්සේ එදා විරූඩබ නවත්තන්නේ නැහැ. විරූඩබ නවත්තන්නේ නැහැ. විරූඩබ කුමාරයා සේනාව අරන් ගිහිල්ලා මුළු ශාක්‍ය වංශෙම කඩුගාලා මරලා දානවා. එතන බලන්න බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය වංශය කියන කාරණයත් ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලෙම විනාශ වුණා. ඒ නිසා නෝනා කොතනකවත් බුදුරජාණන් වහන්සේ එතනදී වෙන්න ගිය විනාශය වළක්වන්න ගියේ නැහැ. ඒක හේතුඵල ධර්මයක් හැටියට දැක්කා. එහෙනම් දැන් අපේ හමුදා නිලධාරී මහත්තුරුන් අතින් ඒසා යුදමයේ ප්‍රශ්නයක් වෙලා යම් ප්‍රාණඝාත වෙනි එහෙම නැත්නම් සත්ව හිංසා වෙනි සිද්ධ වුණා නම් නෝනා ඒවත් හේතුඵල ධර්මයන්ම තමයි. කළා වූ අකුසල් වල විපාකයන් හැටියට තමයි ඒ හේතුඵල ධර්මයන් සකස් වෙන්නේ. ඒතර කෙනෙක්ගේ අකුසලයේ විපාක විඳිනකොට තව කෙනෙක් අලුතෙන් අකුසලයක් රැස් කරගන්නවා. ඒ තස්තවාදී කොටස් අකුසල් කරලා ලෝභ දේශ මෝහ වඩලා විනාශයන් කරලා ඒ අකුසල් වල විපාකයේ හැටියට ඒගොල්ලෝ මැරුම් කනකොට ඒගොල්ලෝ නිසා අපේ අලුතෙන් අකුසලයක් කරගත්තා. තේනද? කෙනෙක් අකුසලයක් විපාක දෙනකොට තව කෙනෙක් අකුසලයක් අලුතෙන් රැස් කරගන්නවා. ඒකෙන් තමයි ලෝකයේ පැවැත්ම සකස් වෙන්නේ. ඒතකොට එවැනි අවස්ථාවකදී නෝනා දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් යුද්ධයට ගිහිල්ලා මිනිසුන් මැරුවොත් මිනිසුන්ට හිංසා කළොත් ඒ අය මරණින් පස්සේ අහවල් නිරේට වැටෙනවා කියලා නිරේ නමත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කොසල් රජතුමාගේ හමුදා බටේකට තමයි මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් ඒ වැටෙන නිරයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් මෙතනදී අපි දක්ෂ නම් අපිට පුළුවන් මේ තියෙනා වූ අකුසල් ස්වභාවයට යන්නේ නැතුව අපි මේක මේ තත්ත්වෙම ඉදේ. මෙතෙන්දි ගන්න තියෙන හොඳම උදාහරණය තමයි දුටුගැමුණු රජතුමා. තේනවද? ඒතර අනික්කයා තමයි බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමා බුදුරජාන් වහන්සේ දකින ප්‍රථම දැක්මේදීම සෝවාන් ඵලයට පත් වෙනවා. තේනවද? එහෙම කළත් බිම්බිසාර රජතුමාගේ ප්‍රාන්තයේ ඇතිවෙච්චා වූ සටන් අරගවලදී හමුදාව ඇරලෙවම පැවතුණා. ඒ වගේම බලන්න දුටුගැමුණු කුමාරයා එලාර රජුරුවත් එක මුහුණට මුහුණ සටන් කරලා තමන්ගේ කඩුවෙන්ම එලාර රජුරුවන්ගේ හිස සිඳලා දැම්මා. ඒ වගේ මේ යුද්ධෙති දහස් ගණන් සෙබළුන් මැරුණා. තේරුණාද? නමුත් එහෙම වුණත් නෝනා දුටුගැමුණු රජතුමා මැරෙන මොහොතේම සශ්‍රීක දිව්‍යතලයක සශ්‍රීක දෙවියෙක් වෙලා උපත් කියනවා. ඒතොර ඒක කොහොමද පුදුමුනේ? උපාදාන පත්‍ය බව. උපාදානේ මැරෙන වෙලාවේ අර දුටුගැමුණු කුමාරයාගේට උපාදානයේ සකස් වුණේ කුමක් කෙරෙහිද? තමා කරගත්තා වූ පින්කම් කෙරෙහි. මොකද එදා දුටුගැමුණු රජුරුවන්ගේ කාලේ දසදහස් ගණන් මහරහතන් වහන්සේලා වැඩ හිටියා. අර ස්වර්ණමාලී සෑසමුදුන් වහන්සේලා වැනි මහා විහෙර විහාර දැහැගත් දසදහස් ගණන් සිද්ධ කළා. තේන්න. රහතන් වහන්සේලා දසදහස් ගණනකට දන් දුන්නා. රහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලැබුවා ශාසනය ආරක්ෂා කරන්න ඕනේ කියන ඒ සත් අදිෂ්ඨානය තිබුණා. තේන්න. වෙන බාහිර කීර්තිය බලය ධනිය උදෙසා නෙමෙයි. අද වර්තමාන සමාජයේ රට ජාතිය ආරක්ෂා කරනවා කියන කාරණයත් එදා දුටුගැමුණු රජතුමා රට ජාතිය ආරක්ෂා කරනවා කියන චේතනාවත් වුණ අහසත් පොළොවත් වගේ වෙනස් දෙකක්. ඒ නිසා එදා ඒ කුසල් ශක්තියේ බලවත්භාවය නිසා මැරෙන වෙලාවේ අර යුදමය ප්‍රශ්න නෙමේ දුටුගැමුණු රජතුමාගේ උපාදානයට ආවේ කළා වූ කුසල් වල ශක්තිය. ඒ කුසල් ශක්තිය නිසා අර යුදමය හේතුන් යටපත් වෙලා අවසාන චුතිසිතට අදාළව ශාස්ත්‍රීය දිව්‍යතලයක ශාස්ත්‍රීය දෙවියෙක් වෙලා උපත්ති ලැබුවා. දුටුගැමුණු රජතුමා ශාස්ත්‍රීය දෙවියෙක් වෙලා උපත්ති ලැබනවා වගේම දුටුගැමුණු රජතුමාට කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාර කළා වූ උපදේශ දුන්නා වූ දුටුගැමුණු රජතුමාගේ මෑණියන් විහාර මහදේවියන් සත්‍රීක දිව්‍යාංගනාවක් වෙලා මරණින් පස්සේ උප්පත්ති සකස් කරගත්තා. දැන් අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලද්දී දුටුගැමුණු රජතුමා මේ මොහොතේ ඉන්නේ කොතනද කියලා ඒ ස්වාමින් වහන්සේට අරමුණු වෙන්නේ අර සත්‍රීක දිව්‍ය තලයක සත්‍රීක දිව්‍ය ස්වභාවයට පත් වෙච්ච ඉබලේ. එයා ලස්සන උතුම්ක් පැලඳගෙන ඉන්නවා. ඒ උතුම්නේ ලස්සන වර්ණවත් මණික් ගල් ලොබ්බෝලා තිනවා. ඒ වගේ ආයුෂ වර්ණයේ සැපයේ බලෙන් වැඩි දිව්‍ය ස්වභාවයක් තියෙන දෙවියෙක් හැටියට දුටුගැමුණු රජතුමා උප්පත්තිය සකස් කරගෙන ඉන්නවා. ඒ වගේම දුටුගැමුණු රජතුමාට මේ සියල්ලෙදිම කල්යාණ මිත්‍රයෙක් හැටියට උපකාර කරපු යාගේ අම්මා විහාර මහදේවිය කොයි තැනක උප්පත්තිය ලැබලා තියෙනවාද කියලා උන්වහන්සේ සමාධියෙන් අරමුණු කරද්දී සස්ත්‍රීක දිව්‍ය තලයක සස්ත්‍රීක දිව්‍යාංගනාවක් වෙලා යා උප්පත්තිය ලැබලා තියෙනවා. ඒ විහාර මහදේවිය දිව්‍ය ස්වභාවය තනිකරම සුදුම සුදුපාට කිරිම කිරිපාට දිව්‍ය ස්වභාවය. ඒ විහාර මහදේවිය ඇඳන් ඉන්න සළුව සම්පූර්ණයෙන්ම තනිම කිරිපාට සළුවක්. එතකොට එයාගේ ඇස් දෙකේ කළු ඉංගිරියා, ඒ දිව්‍යාංගනාවගේ ඇස් දෙකේ කළු ඉංගිරියාව නැහැ. තනිකර ඇස් දෙකක් සුදුයි. එයාගේ কেশ කලාපයේ දනහිසත් පල්ලෙහාට දික් වෙනවා. මුළු কেশ කලාපයේම තනිකර සුදුපාට ලස්සන কেশ කලාපයක්. ඒක මේ අපේ කෙනෙක්ගේ කොණ්ඩේ සුදු වුණාම තියෙන සුදුපාට නෙමෙයි ඈ. බොහෝම කාන්තිමත් බොහෝම ලස්සන රිද්මයක් තියෙන සුරූපී কেশ කලඹක් දෙපතුල් ළඟටම දිග දක්වා තියෙනවා. ඒ දිව්‍යාංගනාව දකිද්දී යාට නමක් කියනවා නම් එයා සුදු සුදු කිරිපාට දිව්‍යාංගනාවක් කියන මොකද සියල්ලම එයාගේ සුදුපාටයි. ඒ වගේ නෝන ඒ සස්ත්‍රීක දිව්‍ය ස්වභාවයන් ලබන්න දුටුගැමුණු රජතුමාට නිරේතුරු උපදෙස් ලබා දුන්න විහාර මාදේවියන් දක්ෂ වුණා. තේරෙනවා. එතකොට එහෙනම් බලන්න අරසා යුද්ධයක් කරලා එළාර රජතුමා සමග දුටුගැමුණු රජතුමා දක්ෂ වුණා නම් සස්ත්‍රීක දිව්‍ය තලයකට යන්න අපේ හමුදා බටයින් යුද්ධයකට ගිහිල්ලා යම් දුර්වලතාවයන් සිද්ධ වුණායි කියන තැන බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ධර්මයක් තියෙනවා අපිට කොටෙන්න. ධර්මයක් තියෙනවා අපිට කොටෙන්න. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම කරන්න තියෙන පළවෙනි කාරණේ තමයි අතීතයේ වුණා වූ වැරැද්දක් තියෙනවා නම් ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න. කෙනෙක් අතින් මැරුණා නම්, පෙඩි වැදුනා නම්, මොනවා හරි ඒ වගේ අනතුරක් වුණා නම් ඒවා ගැන දැන් නැවත හිතන්න යන්න එපා. ඒ සිතුවිල්ල සකස් වෙන මොහොතේම ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න. ගන්න යන්න එපා, කොයි වෙලාවකත් ගන්න යන්න එපා. දෙක තමයි මේ වර්තමානයේ තුල සීලෙන් ශක්තිමත් වෙන්නේ. වර්තමානයේ සීලෙන් ශක්තිමත් වෙන්නේ. නිරේතුරුවම අකුසල් මූලයන්ට යන්නේ නැතුව ලෝභ ද්වේෂ මෝහයන් වඩන්නේ නැතුව නිරේතුරුවම අලෝභ අද්වේෂ අමෝහයන් වඩමින් ජීවත් වෙන්නේ. ඒ වගේම වර්තමානයේ ඔබෙන් යමෙක් සතුටු කරන්න පුළුවන් නම් ඒ ඕනෑම කෙනෙකුට කරුණාවෙන් යුතු උපකාර කළා ඒ කුසල් පක්ෂය වැඩි කරගන්න. එහෙම වැඩි කරගෙන නිරේතුරුවම ධර්ම මාර්ගය තුල ශක්තිමත් කරගත්තොත් අපිට මැරෙන වෙලාවේ අර කළා වූ අනතුරු මතකයක නොඉන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ හිතේ සැකයක් විචිකිච්ඡාවක් තියෙනවා නම් නෝන ඒක හරිම බරපතල කාරණයක්.
එතර අවස්ථාවකදී වෛද්‍යවරියක් එනවා අපේ ස්වාමීන් වහන්සේව මුණ ගැහෙන්න. ඒ අවස්ථාවේදී මේ වෛද්‍යවරිය
ස්වාමීන් වහන්සේ මම රැකියාව කරන්නේ දැනිසත්කාර ඒකකේ. තේරෙන්නේ? මගේ දැනිසත්කාර ඒකකේ අපේ අර මේ ඇඳවල් වල රෝගීන් ඉන්නවා. ඒගොල්ලන් අර මොලේ ස්නායු ඔක්කොම මරුණාට පස්සේ ඒගොල්ලන්ට අර මැෂිමක් හයි කරනවා. ඒ මැෂිමක් හයි කළාට පස්සේ මේ මැෂිමෙන් තමයි යාගේ ජීවිතේ දුවන්නේ. ඒ මැෂිමෙන් යාගේ ජීවිතේ දුවනවා. මේ මැෂිමේ ස්විච් එක ඔෆ් කරන්න මම බයයි. මට අකුසලයක් වෙයි කියලා. මොකද මෙයා මන් නිසා මැරෙයි කියන කාරණේ බයයි. නමුත් මගේ ලොකු සර් ඇවිල්ලා ආපු ගමන් අපිටත් බයිනවා කියනවා. ඇයි මේ රෝගියා තාම තියාගෙන ඉන්නේ වෙන රෝගියෙකුට ඇඳ දෙන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා කියලා. ඒ ලොකු සර් ආපු ගමන් මේ ස්විච් එක ඔෆ් කරලා දානවා කියනවා. එතකොට දැන් මේ නෝනා මගෙන් අහනවා ස්වාමින්වහන්සේ දැන් මේ විදියට අර ලොකු සර් ඇවිල්ලා ස්විච් එක ඔෆ් කරලා දැම්මට පස්සේ එයාට අකුසලයක් සිද්ධ වෙනවද කියලා. මම මේ නෝනාට කිව්වා කෙනෙක් මැරුණා කියලා කියන්නේ කාරණා තුනක් යාගෙන් අයින් වෙන්න ඕන. එක තමයි ආයුෂය. තේරෙනවද? දෙක තමයි විඥානය. තුන තමයි කුණසුම. දැන් කෙනෙක් ජීවත්ව ඉන්නවා කියලා කියන්නේ නෝනා මේ කාරණා තුන එයා තුල තියෙන්න ඕනේ. එක ආයුෂය, දෙක විඥානය, තුන කුණසුම. මේ තුමේ එකිනෙකට බැඳලායි තියෙන්නේ. ආයුෂයේ හේතුවෙන් උණුසුම පවතිනවා, උණුසුම හේතුවෙන් ආයුෂය පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ තුන කෙනෙක් තුල තියෙනවා නම් එයා තම ජීවත් වෙන්නේ. තේරෙනවද? එයා තම ජීවත් වෙන්නේ. තේරෙන්නේ? කෙනෙක් මැරුණා කියලා කියන්නේ මොකද්ද? එයාගෙන් ආයුෂයත් බැහැර වෙලා, විඥානයත් බැහැර වෙලා, ඒ හේතුවෙන් උණුසුම ශරීරයෙන් බැහැරට යනවා. නමුත් දැන් අර ලොකු දොස්තර මහත්තයා ඇවිල්ලා එයා එකපාරටම ස්විච් එක වහනවා. එයාට කිසි බයක් නැහැ. තේරෙනවද? ඇයි එයාට බයක් නැත්තේ? එයා තමන්ගේ දැනුමින් එයා හොඳටම දන්නවා මේ ලෙඩා දැන් මැරිලා ඉන්නේ කියලා. මේ ලෙඩා මැරිලා ඉන්නේ කියලා. එතකොට මේ ලෙඩා මැරිලා ඉන්න ලෙඩාට අර මැෂිම ගහලා එයාගේ හෘදය වැඩ කළා. මේ ලෙඩා කොහේ හරි ඉපදිලා ඉන්නේ. එහෙනම් මේ ලෙඩා කොහේ හරි ඉපදිලා ඉන්නේ. දැන් මේ ආයුෂය විඥානයේ උණුසුම තුන බැහැර ගියා නම් නෝන අනිවාර්යයෙන්ම මේක මලකඳක්. ඒ කියන්නේ මෙයා කොහේ හරි ඉපදිලා ඉන්නේ. නමුත් අර ලොකු දොස්තර මහත්තයා දන්නවා මෙයා අනිවාර්යයෙන්ම මැරුණා කියලා එයාගේ දැනුම මත එයා බයක් නැතුව ස්විච් එක ඔෆ් කරනවා. නමුත් අර ඉන්න අනිත් දොස්තර නෝනා එයාට බයයි මේක කරන්නේ. එයාතුල සැකයේ විචිකිච්ඡාව තියෙනවා. මේ ලෙඩා තාම මැරෙලා නැහැ කියලා. තේන්න. ඒ එයාගේ දැනුමේ තියෙන දුර්වලතාවය. තේන්න. එතකොට ඒ නිසා එයා ස්විච් එක ඔෆ් කරන්නේ නැහැ. නමුත් යම් හේකින් ඕන ඒ විචිකිච්ඡාව තුල එයා ස්විච් එක ඔෆ් කළොත් ඒක බලවත් අනතුරක්. දැන් දෙන්නාම ස්විච් එක තමයි ඔෆ් කරන්නේ. අර ලොකු දොස්තර මහත්තයා ස්විච් එක ඔෆ් කරද්දි අර සැකේ තුල ඉන්න දොස්තරම නෝනා ස්විච් එක ඔෆ් කරද්දි එකම ක්‍රියාව. නමුත් මේ දෙන්නාගේ ක්‍රියා දෙකේ බරපතල වෙනසක් තියෙනවා. මොකද අරයාගේ චේතනාව සකස් වෙන්නේ මෙයා මැරුණා කියන තැන ඉඳන්. අරයාගේ චේතනාව සකස් වෙන්නේ මෙයා තාම මැරිලා නැද්ද මැරුණාද කියන දන්නේ නැහැ කියන තැන ඉඳන්. එහෙම කළාම නෝන අර සැකේ තුල තියෙනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සිත කියන්නේ මායාවක් කියලා. සිත කියන්නේ මායාවක් කියලා. අපි යම් හේකින් සෝවාන් ඵලයට පත් වුණේ නැත්තම් මේ ජීවිතේදී අර සැක සහිත දේ අපේ ජීවිතයට මතු කරලා දෙන්න. සමතර ලොකු දොස්තර මහත්තයාට මතු කරලා දෙන්නේ නැහැ. මොකද එයා සැකෙන් බැහැර වෙලා ඉතියි. එයා දැන් හොඳටම දන්නවා මෙයා මැරිලා කියලා. එයා මැරිලා කියලා දැනගෙන තමයි ස්විච් එක ඔෆ් කරන්නේ. තේන්න. දැන් අනිත් දොස්තර මහත්තයා සැකය තුල ඉන්නවා මෙයා තාම මැරිලා නැද්ද කියන සැකය තුල ඉන්නේ. එතකොට මේ සැකය තුල ඉඳලා එයා නිකන් හරි ස්විච් එක ඔෆ් කළොත් එයාට ඒක අනතුරක්. මොකද එයා සතර අපායෙන් නොමිදී හිටියොත් මැරෙන වෙලාවේ අනිවාර්යෙන් මාර්ග ප්‍රාණඝාත අකුසලයක් හැටියට එයා ළඟට එන්නේ. නමුත් මිනිහා මැරිලා ඉන්නේ. අර මනුස්සයා මැරිලා ඉන්නේ. නමුත් අරයා චේතනාව සකස් කරගෙන ඉන්නවා තාම මැරිලා නැහැ කිය. ඒතකොට මැරිච්ච මනුස්සයා උදෙසා තරයාට ප්‍රාණඝාත අකුසල ඉස්ත කරගන්න පුළුවන්. මොකද එයාගේ චේතනාවේ තියෙන දුර්වලභාවය නිසා. ඒ නිසා දැන් එක මහත්යෙක් ඇවිල්ලා ඇහුවා එයා දසවිධ සමාදන් වෙලා ඉන්න මහත්යෙක් අවුරුදු 70ක් විතර වයස. ඒ මහත්යයා ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ මම කොච්චර භාවනා කරන්න හිතුවත් කොච්චර ධර්මයේ කරන්න හිතුවත් මට ඒ මාර්ගයන් බැහැ. හැම වෙලාවම මගේ හිත විසිරලා මට දැන් රැයට නිින්ද යන්නේත් නැහැ. එයාත් එක්ක කතා කරද්දි මට තේරෙනවා එයා මානසික රෝගී භාවයක් තියෙන කෙනෙක් කියලා. ඒතකොට මම ඇහුවා ඇයි මහත්යයාට මෙවැනි විසිරෙන හිතක් තියෙන්නේ කියලා. එයා කියනවා ස්වාමීන් වහන්සේ මම සිල්පද හොඳින් ආරක්ෂා කරනවා. මං කියුවා එහෙනම් සිල්පද ආරක්ෂා කරනවා නම් ඔයාගේ හිත ඔය විදිහට විසිරෙන්න බැහැ. ඒ වෙලාවේ මේ මහත්යයා කියනවා ස්වාමීන් වහන්සේ මම තරුණ කාලේ මගේ අම්මා තාත්තාට දැඩි විදිහට අකී කරුණා. මං ගහලා තියෙනවා මගේ අම්මා තාත්තා. දෙක අපේ තාත්තාට ලොකු කඩයක් තිබ්බා. ඒ කඩේට හැමදාම මීයෝ එනවා. මගේ තරුණ කාලේ මං මී කතුරු තියලා මීය 3-400ක් මරලා තියෙනවා කියලා. මං එමු ඒ වෙලාවේ ඔබට බයක් ඇති වුණේ නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ මං හරි විනෝදයක් සතුටක් ඇතිවලු කළේ. නමුත් මේ මහත්යාට වයස අවුරුදු 70යි. දැන් නිරේතුරුවම නොවන අර මී කතුරු වලින් මීව අවුරුද්දක මතක් කර කර මතක් කර කර යාම චංචල කරනවා. එයාට මතක් වෙන්නේ මේකයි. අම්මා තාත්තාට අකී කරු වෙච්ච එකයි මේ කතුරු වලින් මීවල්ලපේක විතරයි මතක් වෙන්නේ. ඒක මතක් වෙවි මතක් වෙවි මතක් වෙවි මෙයා මානසික රෝගී තත්ත්වයකට දැන් පත් වෙලා තියෙනවා. ඒතර බලන්න හිත කියන්නේ මායාව කියන්නේ ඒකයි. එදා මීයන් මැරුවේ සතුටේ. තේන්නද? එයා ඒක අකුසලයක් දැක්කේ නැහැ. නමුත් මේ වෙලාවේ ආ සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. අන්න එහි අනතුරු එනවා. අර අතීත අකුසලයේ මායාව මතු කරලා දෙමින් දැන් එයාව සතර පායට ඇදලා දාන්නේ. යා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අපේ හිතේ හමුදා නිලධාරියෙක්ගේ හිතේ අතීතයේ වුණා වූ වැරදි සිද්ධීන් නිසා නැවත නැවත විචිකිච්ඡාව සැකය සකස් වෙනවා නම් ඒක බරපතල වරදක් නෙවෙයි. ඒක අනතුරක්. ඒ නිසා මේ අනතුරෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න ඕනේ. ඒ මිදෙන්න තියෙන පළවෙනි ක්‍රමය තමයි මම කිව්වේ වෙච්ච දේ අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න. දැකලා වර්තමානිය තුල සීලෙන් ශක්තිමත් වෙනවා. වර්තමානිය තුල සීලෙන් ශක්තිමත් වෙනවා. තේනවා? හැම වෙලාවම අතීතයේ වෙච්ච මොන වැරද්දක් මතක් වුණත් ඒ වැරද්ද මතක් වෙන මොහොතේම සුවපත් වේවා කියලා චිත්තයක් ඇති කරගන්න. තේන්නා? තමන්ගේ අතින් කෙනෙකුට හානියක් වුණා නම් ඒ හානිය වුණ කෙනා සිහිපත් කරලා සුවපත් වේවා කියලා චිත්තයක් ඇති කරගන්න. තේන්නා? තමන්ගේ අතින් ද්‍රවිඩ කෙනෙක් නැති වුණා නම් එයාව සිහිපත් කරලා සුවපත් වේවා කියලා චිත්තයක් ඇති කරගන්න. වර්තමානයේ තුල පංචශීලය තුල ශක්තිමත් වෙලා අපිට මේ තියෙන අවදානමෙන් මිදෙන්න තියෙන මාර්ගය තමයි නෝනා ඕක. ඉතින් යුද්ධ කළොත් අනිවාර්යම ප්‍රතිඵල නම් කොහොම තමයි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ පුළුවන් ආකාරයෙන් ඒ වෙයි මිදෙන දිශාවට ගමන් කරන්න. ඒකට ගන්න තියෙන හොඳම උදාහරණය තමයි දුර්ගැමුණු රජතුමා. දුර්ගැමුණුතුමා යුද්ධ කළත් ඊට වඩා ශක්තිමත් පැත්තේ මේ පැත්තේ කුසල් ශක්තිය වැඩි වෙනවා. ඉතින් මේ කුසල් ශක්තියේ බලවත්භාවය නිසා මැරෙන වෙලාවේ උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය තුළ කුසල් හිතක් මතුණා ඊට අදාළව තමයි දිව්‍යතලයේ උප්පත්තිය ලබන්නේ. ඉතින් මෙහා නොනා ඉතින් යුද්ධ වලට ගියොත් ඉතින් අනිවාර්යයෙන්ම ඔය අවසනාව සිද්ධ වෙනවා. යුද්ධ කරලා විසඳුන ප්‍රශ්නයක් ලෝකේ නැහැ. යුද්ධය සකස් වෙන්නෙත් මිනිස්සයා තුලයි, යුද්ධය අහවර වෙන්නෙත් මිනිස්සයා තුලයි. ඒ නිසා ඕවෙන් අකුසල් කරලා 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 වෙලා මේ බරපතල අනාගත ව්‍යාසනයන් කර යන ගමනක් තමයි සමාජය යන්නේ. ඒ නිසා යුද්ධ කරනෑ යුද්ධ කරපුදෙන් අපි දක්ෂ වෙන්න ඕනේ. මේ ලෝකයේ තියෙන සැබෑම යුද්ධය, දිනන්න තියෙන සැබෑම යුද්ධය, සතර අපායන් මිදෙනවා කියන යුද්ධය ජය ගන්න. ඒක තමයි මේ ලෝකයේ දිනන්න තියෙන ශ්‍රේෂ්ඨම යුද්ධය. දැන් අපිට මතකයි මම එක්තරා අවස්ථාවක මේක අවුරුදු කීපයකට ඉස්සෙල්ලා සිංහරාජ ප්‍රදේශයේ කුටියක ඉන්නවා. මං දවල් පින්ඩපාතේ අරගෙන 10ක් මාට විතර මට පේනවා ප්‍රදේශෙම ගිඟුම් දෙන්න රචින්න ආපන්න හඳ. කැලේ ඇතුලේ හිටියේ නමුත් මට ඇහෙනවා එක දිගට රචින්න හඳ. ඉතින් මම ඇත්තටම දන්නේ නැහැ මොකද්ද කියලා. නමුත් පහුදා උදේ මං පින්ඩපාතේ වඩිනකොට එක මහත්තයෙක් බොහොම සතුටෙන් කිව්වා ස්වාමින්වහන්සේ අර ප්‍රභාකරන් මහත්මයායි පුතයි මරලා දාලා ගියේ කියලා. ඒතර බලන්න එදා ජනතාව කොච්චර සතුටුනාද කියලා. නේද? මිනිස්සු කිරිබත් తిව්වා රචින්න පත්තු කළා පුදුමාකාර සතුටක් වින්දා. කුමක්ද මේ සතුට? අවුරුදු 40ක් තිබ්බා යුද්ධය අහවුරුණායි කියන කාරණේ සතුට. නේද? එතන අවුරුදු 40ක් තිබ්බා යුද්ධය අහවුරුණා කියන සතුනේදී මිනිස්සු එදා ඒසා සතුටක් වින්දා නම් තේරෙනවද? කල්ප ගානක් පුරාවට මේ සතරපාය යුද්ධයට මැදි වෙලා සතරපායට වැඩිලා සතරපායේ දුක් විඳිනවා කියන යුද්ධෙන් ඔබ කවදා හරි මිදුනොත් කොයිතරම් සතුටක් ඔබට ඇති වේද? නේද? ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන දිනන්න තියෙන ශ්‍රේෂ්ඨම යුද්ධය තමයි සතරපායෙන් මිදෙනවා කියන යුද්ධය දිනන එක. තේරෙනවද? සතරපායෙන් මිදෙනවා කියන යුද්ධය දිනන්න නැතුව ඔය මොනම යුද්ධකින්වත් දින්නට වැඩක් වෙන්නේ නැහැ. ඔය මොනම යුද්ධකින්වත් දින්නට වැඩක් වෙන්නේ නැහැ. යුද්ධ ලෝකයේ තුල නවතින්නෙත් නැහැ. ලෝකයේ තුල යුද්ධ නවත්ත ගන්න නම් අපිට කරන්න තියෙන්නේ අපි සතරපායෙන් මිදෙනවා කියන යුද්ධේ ජයග්‍රහණය කරගන්න එකයි.
පූජ්‍ය රාජකීරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේකෙන් දැන් අපි පැහැදිලි කරගනිමු තුන් සිත පහදාගෙන දන් දීම කියලා කියන්නේ කුමක්ද කියලා. ස්වාමින් වහන්ස
තුන්සිත පහදවාගෙන දානය දෙනවා කියන කාරණේ නෝනා දැන් ඔය අපේ සූත්‍රගත ධර්මයක තියෙනවා ඔය වේදුකණ්ඨකේ නන්දමාතාව කියන අනාගාමී උපාසිකාවගේ තියෙන ගුණයන් ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනකොට ඒ වේදුකණ්ඨකේ නන්දමාතාවගේ තියෙන එක ගුණයක් තමයි එයා පින්කමක් කරන්න ඉස්සෙල්ලා සිත පහදාගෙන ඒක කරනවා. පින්කම කරන වෙලාවේ සිත පහදාගෙන ඒක කරනවා. ඒ වගේම පින්කම් යුරුනාට පස්සේ සිත පහදාගෙන කරනවා. තේන්නාද? මේ වේදුකණ්ඨේ නන්දමාතාව කියන අනාගාමී උපාසිකාවක ඒ අනාගාමී උපාසිකාවට පුළුවන් මේ දිවසින් දෙවියන් එක කතා කරන්න. එයා දිවසින් දෙවියන් එක කතා කරනවා. එයා ඊට ඉස්සෙල් දවසේ සමාධියෙන් පසු වෙනකොට එයාට සතරවරන් දෙවියෝ පෙනී හිටලා කියනවා හෙට දවසේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝයා පිරිවරාගෙන මේ ගමට එනවා කියලා. කියලා දෙවියා අතුරුදහන් වෙලා එනවා. වේලුකණ්ඨගේ නන්දමාතාව දෙවේ මොහොතේ ඉඳන් මහා විශාල දානයක් සූදානම් කරලා තියෙනකොට ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනවා. ඒකෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ බලනවා මං කිසිම කෙනෙකුට දැනුම් දීලා නෙමෙයි මේ ගමට ආවේ. නමුත් මේසා ලස්සන්ට දන්පැන් පූජා කළා තියෙනවා වේලුකණ්ඨගේ නන්දමාතාවන් ගැන ඔබ කොහොමද දැනගත්තේ කියලා. ඒතකොට වේලුකණ්ඨගේ නන්දමාතාව කියනවා ඊයේ රාත්‍රියේ මං සමාධියෙන් පසු වෙනකොට මට සතරවරන් දෙවියන්ගෙන් එක දෙවි කෙනෙක් ඇවිල්ලා මේ විදියට ඔබ වහන්සේ මේ ගමට වඩිනවා කියලා දැනුම් දුන්නා කියලා. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වේලුකණ්ඨගේ නන්දමාතාවගේ හැකියාවන් ගැන සතුටටපත් වෙලා තමයි ඔය වේලුකණ්ඨගේ නන්දමාතාවගේ ගුණයන් ගැන කියන්නේ. එතෙන්දි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා වේලුකණ්ඨගේ නන්දමාතාව දන් දෙන්න පෙරාතුවක් සතුටු වෙනවා. දන් දෙන මොහොතේත් සතුටු වෙනවා. දානින් පසුව දීලා සතුටු වෙනවා කියලා. මෙන්න මේ කාරණා තුන ගිහි පින්වතුන්ලා සමන් කරන ඕනෑම පින්කමක් දානමය වේවා සීලමය වේවා භාවනාමය පින්වා මේ සෑම වෙලාවකම මේ තුන් සිත පහදාගෙන මේ කටයුතු කරන්න දක්ෂ වෙනවා. මොකද වර්තමාන සමාජයේ නොනා මේ පියන්නා වූ අකුසල් මූලයන්ගේ බලවත්භාවය නිසා මේ තුන් සිත පහදවාගෙන දන් දීමේ යම් යම් අපහසුතා සමාජයට තියෙනවා. මෙතෙන්දි කියන්න තියෙන එක ධර්මයක් තමයි බුදුරජාන් වහන්සේගේ සූත්‍රගත ධර්මයක් තියෙනවා. බුදුරජාන් වහන්සේ අවසාන කාලේ මේ චුන්ද කර්මාර කියලා රන්කරුවෙක්ගේ ගෙදරකට දානයක් යනවා. මේ රන්කරුවා තමන්ගේ දානෙට වැඩිය සෑම ස්වාමින්වහන්සේ නමකටම මේ රත්තරන් වලින් හදපු භාජනවල තමයි දානේ පූජා කළේ. මොකද මේ රන්කරුවා තමයි සියලුම රජකෙවල් වලට මේ රත්තරන් බඩු හදන්නේ. මේ රන්කරුවා රන් භාජනවල තමයි දානේ ජලයේ ඔක්කොම පූජා කළේ. දැන් මෙහෙම පූජා කළා දැන් බුදුරජාන් වහන්සේත් වැඩ ඉන්නවා සංඝයාත් වැඩ ඉන්නවා ස්වාමින්වහන්සේලා 500ක් වැඩ ඉන්න ඇති. දැන් රන්කරුවා ඔක්කොම දානේ දෙද්දි දානේ දීලා ඔක්කොම අහවරලා දන් පිළුණාත් පස්සේ රන්කරුවා දකිනවා මැද හරියේදී එක ස්වාමින්වහන්සේ කෙනෙක් අර රන් භාජනයක් අරන් පාත්‍රය තුල දාලා වහගන්නවා. තේනවද? දැන් බුදුරජාන් වහන්සේත් වැඩ ඉන්නවා මෙතන. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න මේ සංඝයාත් එක්ක ඉඳිද්දි මේ එක රාමුද්‍රෝ කෙනෙක් අර රන් භාජනයක් අර වතුර වල දාන තිබේ භාජනයක් අරන් පාත්‍රයට දාලා පියනේ වහගෙන සද්දන කර හිටියා. දැන් මේ රන්කරුවා මේක දැක්කා. දැක්කත් එක හැඟීමකින් ඉරියව්වකින්වත් ඒක පෙන්වන්න ගියේ නැහැ. තේන්නා? දැන් ඉතින් බුදුරජාන් වහන්සේ මේ මොකුත් දන්නේත් නැහැ, දැක්කෙත් නැහැ. බුදුරජාන් වහන්සේ දන් ඉවර වෙලා දැන් රන්කරුවට පුණ්‍යානුමෝදනා කරනවා. පුණ්‍යානුමෝදනා කරද්දී බුදුරජාන් වහන්සේ කියනවා චුන්ද කර්මා දානයක් දෙද්දි මේ තුන්සිත පහදවාගෙන දන් දෙන්න ඕනේ. තේන්නා? දානෙන් පෙර ආතුවත් සතුට සිතින් දන් දෙන්න ඕනේ. දන් දෙන මොහොතේ සතුට සිතින් දන් දෙන්න ඕනේ. දානෙන් පසුවත් ඒ සතුට තියෙන්න ඕනේ කියලා. දැන් බණ කියලා ගියාට පස්සේ චුන්ද කර්මාර බුදුරයන් වහන්සේ තනියම කියනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කියපු ධර්මය ඇත්ත බලන්න මට ගොඩාක් සතුටුයි ධර්මය ගැන මොකද මම මේ දානීය පූජා කරන වෙලාවේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ රන් වාදනයේ අරගෙන පාත්‍රය ඇතුළට දාගත්තා ඒක දැකලා ස්වාමීන් වහන්සේ මගේ හිතම නරක කරගත්තේ නැහැ මගේ සතුට මන් නැති කරගත්තේ නැහැ ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ කියනවා චුන්ද කර්මාර මේ ශාසනයේ පැවිද්දෝ හතර දෙනෙක් ඉන්නවා පළවෙනි පැවිද්දා තමයි මාර්ගයේ සොයාගත්ත කෙනා. මාර්ගයේ සොයාගත්ත කෙනා තමයි පළවෙනි පැවිද්ද. එතකොට මාර්ගයේ සොයාගත්ත කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. දෙවෙනි පැවිද්දා තමයි මාර්ගය අවබෝධ කරගත්ත කෙනා. මාර්ගය අවබෝධ කරගත්ත කෙනා කවුද? රහතන් වහන්සේ. තුන්වෙනි කෙනා තමයි මාර්ගය තුල හික්මෙන කෙනා. මාර්ගය තුල හික්මෙනවා කියන්නේ කවුද? සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝවාන්, සකෘදාගාමි, අනාගාමි. හතරවෙනි කෙනා තමයි මාර්ග දූෂකයා. තේනවාද? දැන් මේ ශාසනය තුල භික්ෂු ශාසනය තුල මේ හතර දෙනෙක් ඉන්නවා කියන්නේ. පැවිද්ද හතර දෙනෙක්. එක්කෙනෙක් මාර්ගය සොයාගත්ත කෙනා බුදුරජාණන් වහන්සේ, මාර්ගය අවබෝධ කරගත්ත කෙනා රහතන් වහන්සේලා, මාර්ගය තුල හික්මෙන කෙනා අර සෝවාන් සකෘදාගාමි අනාගාමි මේ පිරිස, ඒ වගේම හතරවෙනි කෙනා මාර්ග දූෂකයා. ඒ කියන්නේ මේ ශාසනය තුල මේ කණ්ඩායම් හතරම ඉන්නවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ඒ දානගෙදරේ මණ්ඩපය තුල මේ හතර දෙනාම හිටියා ඉතින්. හතර දෙනාම හිටියානේ. මේ හතර දෙනාම හිටියා. ඒ නිසා අපිට එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මණ්ඩපයේ හතර දෙනාම ඉඳලා චුන්ද කර්මාර හිත දූෂණය කරගත්තේ. ඇස් දෙකට පෙනිපෙනී රත්තරන් වාදනේ පාත්‍රය තුල දාලා වැහුවා චුන්ද කර්මාර කවුදක්වත් ගැටුනේ නැහැ. තේනවාද? ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ශාසන අර්ථයන් යම් ප්‍රමාණකින් දුර්වල වෙනකොට අපිට සමහර විට ස්වාමින් වහන්සේලා නොදැනුවත් භාවයෙන් වෙන සිද්ධීන් නිසා පුංචි පුංචි වැරදි සිද්ධ වෙන්න පුළුවන් තේරෙනවද ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම දානීය දෙන වෙලාවෙත් දානීයට පෙර ආතුවත් දායින්න පසුවත් මේ සිත පහදවාගෙන දන් දෙනවායි කියන කාරණේ වර්තමානයේට ගොඩක් වටිනවා එහෙම නැත්නම් අද වර්තමානයේ දානයක් දෙනවා කියන එක නෝනා බරපතල ප්‍රශ්නයක් මේ රුපියල් 100ක් 200ක් 300ක් වේදන් කළා දන් දෙන්න බෑ සමහර විට 50000ක් වෙන්න පුළුවන් 25000ක් වෙන්න පුළුවන් 10000 ඒ වගේ බරපතල මුදලක් වේදන් කරන් තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලන්ගේ සැපේ උදෙසා, ඒගොල්ලන්ගේ සතුට උදෙසා, ඒගොල්ලන්ගේ අනාගතේ දරුව උදෙසා තියෙන සල්ලි කැප කරලා තමයි ඒගොල්ලෝ දන් දෙන්නේ. තේන්න. ඒ නිසා මේ දන් දෙද්දී අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම ඒ දාණයෙන් ලබා ගන්න තියෙන සැබෑ ප්‍රතිඵලෙ. දැන් ඒක මහත් එක්ක ඇවිල්ලා ගියා ස්වාමීන් වහන්සේ අපි ගොඩාක් දෙනා එකතු වෙලා ගොඩාක් ශ්‍රද්ධාවෙන් දන් දෙන්න ගියා. දන් දෙන්න ගිහිල්ලා යනකොට දැන් ආරණ්‍යයට ගියා හරි සතුටෙන් දන් දෙන්න ගියා. සතුටෙන් යනකොට ආරණ්‍ය එහා පැත්තේ තරුණ සාමණේර හාමුදුරුවෝ ටිකක් ක්‍රිකට් ගහනවා. ක්‍රිකට් ගහනවා දැන් ඕක දැක්කා. දැකලා දැන් කොහොම හරි දාන වේලාවේදී අර වැඩිහිටි ස්වාමීන් වහන්සේලාත් එක්ක අර ක්‍රිකට් ගහමු තනු ස්වාමීන් වහන්සේලාත් ඇවිල්ලා දැන් දානේ ගන්නවා. දානේ ගන්නකොට අනේ අර දාන සංවිධානය කරපු දෙවනි මහත්තයා ඒකට දැඩි විදිහට ගැටුණා. බලන්නකො අර ක්‍රිකට් ගහපු හාමුදුරුවෝත් ඇවිල්ලා මෙතන දානේ ගන්නවා කියලා ගැන්නේ. ඒතර බලන්න තුන් සිතට මොකද උනේ? දානේ දෙන්න ගියේ සතුටේ. නමුත් දානේ දෙන වේලාවේ සිට අපහදලා තේනවා. ඒතර දානෙන් පස්සෙත් අනිවාර්යයෙන් මේ සිට දුර්වල කරගන්න. එතකොට අපරාධය අර දහස් ගණන් සල්ලි වේදන් කළ වාහන වල දහස් ගණන් ගෙන් දීලා අර කළා වූ දේ අර්ථයක් තියෙනවද? අර්ථයක් නැහැ. තේනවා. ඒ නිසා අපි දකින්න අකමැති දෙයක් අපිට දකින්න ලැබෙනවා නම් ඒ දකින්න කෙනාගේ වරදක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ඒ අපේ මකුසල් සංස්කාරය. අපි අකමැති දේ අපිට දකින්න ලැබෙන්නේ දකින්න කෙනාගේ වරදක් නිසා නෙමෙයි අපේ තියෙන අකුසල් සංස්කාරයන් නිසා. එතකොට අපේ තියෙන අකුසල් සංස්කාරයක් නිසා අපි අකමැති දෙයක් දකිද්දී අපි ඒ අකමැති දෙයට ගැටිලා තව තවත් අකුසල් රැස් කර ගන්නවා නම් දකින්න ලැබෙන්නේ මීටත් වඩා අකමැති දේවල් අනාගතේ. ඒ නිසා කොතනදීවත් දන් දෙන්න යද්දී සිල් සමාදන් වෙන්න යද්දී පින්කම් කරන්න යද්දී අනික් කෙනා කරන දේ එයාගේ ක්‍රියාවන් ගැන හිතන්න හොයන්න යන්න එපා. සංගයා අරමුණු කරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ අරමුණු කරගෙන අර ක්‍රිකට් ගහපු හාමුදුරුවන්ටත් දානේ පූජා කරන්න ඔබට ඒ ආනිසංශ ලැබෙනවා.
ගරු ස්වාමීන් වහන්ස මේ ලෝකේ සංගයාට දෙන දාන අතර උතුම්ම දාණය නිරෝධ සමාපත්තියේ නැගී සිටින ස්වාමින් වහන්සේට දෙන දාණයද ස්වාමින් වහන්ස?
එහෙයි මේ ලෝකේ තියෙන සංගයාට දෙන දාන අතර ශ්‍රේෂ්ඨම දාණය තමයි නිරෝධ සමාපත්තියට සමවැදිලා අවදි වෙන්න ආ වූ රහතන් වහන්සේ නමකට දෙන දාණය. දැන් වරක් කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා නිරෝධ සමාපත්තියේ නැගිටලා එයා කල්පනා කරනවා මට මේ තියෙන ශ්‍රේෂ්ඨම දාණය කවුරු දුප්පත් කෙනෙකුට දෙන්න ඕනේ කියලා. ඒතර දුප්පත් කෙනෙකුට දෙන්න ඕනේ කියලා හිතාගෙන කාශ්‍යප මහරහතන් වහන්සේ මේ තියෙන ගෙවල් ලොකු ලොකු ගෙවල් පහු කරගෙන දුගී ප්‍රදේශයක් කරා යනවා. මේක දකිනවා දිව්‍යාංගනාව කට්ටිය දිව්‍යාංගනාව ටික කල්පනා කරනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා ඉතින්නේ අපි දාණි දෙන්න ඕනේ කියලා දිව්‍යාංගනාව පේලියට ඉඳගෙන දාන පූජා කරන්න හදනවා. කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිගන්නේ ඔබලා පිනෙන් ඉහළයි, ඔබලාට මේ අවස්ථාව මට දෙන්න අවශ්‍ය නැහැ. තේරෙනවද? පිළිගන්නේ නැහැ. දිව්‍යාංගනාව දිව්‍යතලයට ගිහිල්ලා අඬ අඬා ඉන්නකොට සක්‍රයා මේක දැකලා අහනවා ඔබලායි අඬන්නේ කියලා. එතකොට මේ දිව්‍යාංගනාව කියන බලන්න දෙවිතුමනි, අපි කාශ්‍යප මහ රහතන් වහන්සේට දාන පූජා කරන්න ගියා නිරෝධ සමාපත්තියෙන් එකට වෙලා කාශ්‍යප මහ රහතන් වහන්සේ දාන පිළිගත්තේ නැහැ. ඔබලාට පින් තියෙනවා මම මේ දුගී තැනකටයි යන්නේ කියලා ගියා. ඒ වෙලාවේ සක්‍රයා කියනවා හරි ඉන්න මම දානි පූජා කරලා පෙන්නන්නම් කියලා. සුජම්පතිත් අරගෙන වහාම එනවා මනුස්ස ලෝකෙට. තේන්න ඇවිල්ලා දැන් කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩින මගේ එක්තරා තැනක දුප්පත් පැලක් මවාගෙන, තේරෙනවද, අර නූල් කටින කෙනෙක් හැටියට අර දුප්පත් වේශයක් මවාගෙන හිඟන වේශයක් වාවගෙන දෙන්න ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න දැන් කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩිනවා. වඩිනකොට මේ දුප්පත් පැල දකින්න දැකලා හිතනවා කාශ්‍යප මහ රහතන්සේ මේ අයට නම් මට දාන දෙන්න සුදුසු අය, මේ අයට උපකාර කරන්න ඕනේ කියලා. දැන් කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිහින් අර දුප්පත් පැල ඉදිරියේ හිටගෙන ඉන්නවා. වැඩ ඉන්නකොට දැන් එතන දැන් ඉන්නේ කවුද? සක්‍රයා. හිඟන වේශකින් තමයි ඉන්නේ. සක්‍රයා ඇවිල්ලා අහනවා අනේ කාශ්‍යප මහ රහතන් වහන්සේ, ඔබ වහන්සේ කොහි වඩින ගණන්ද? හුඟා දවසකින් ඔබ වහන්සේවත් දැක්කේවත් නැහැ, එහෙම කියලා බොරුවක් එහෙම කියලා. ඊට පස්සේ ගෙනල්ලා දානේ පූජා කරනවා දෙන්න. පූජා කරද්දී කාශ්‍යප මහ රහතන් වහන්සේට අර දිව්‍ය ඕජාවේ සුවඳ දැනෙනවා. දිව්‍යෝජාවේ සුවඳ දැනෙනකොට කාශ්‍යප මහ රහතන් වහන්සේට සැක හිතෙනවා. සැක හිතලා දිවසින් බලනවා කවුද මේ සක්‍රයයි සුජම්පති. ඒ වෙලාවේ අහනවා කාශ්‍යප මහ රහතන් වහන්සේ, සක්‍රය ඔබ ඇයි මාව රැවැට්ටුවේ කියලා. ඔබ ඇයි මාව රැවැට්ටුවේ කියලා අහනවා. ඒ වෙලාවේ සක්‍රයා කියනවා කාශ්‍යප මහ රහතන් වහන්සේ, මට දන් දෙන්න අවශ්‍යයි, මට පින් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ කාලේ පින් කරපු මේ ගිහි පිරිස් දැන් දිව්‍යතලයේ තවුස්සාවේ ඇවිල්ලා ඉපදිලා තියෙනවා. මේ චූලරත මහරත කියනා වූ දෙවිවරු ඇවිල්ලා ඉපදිලා තිනවා. ඒගොල්ලෝ හරීම ආලෝකවත්, ඒගොල්ලෝ හරීම ශස්ත්‍රීකයි. මට බයයි ඒගොල්ලෝ මාව පරාද කරයි කියලා. ඒ නිසායි මටත් දන් දෙන්න ඕනේ කාශ්‍යප මහ රහතන් වහන්සේ. මට කියන්න, මම වංචාවෙන් තමයි දන් දුන්නේ, නමුත් මේ දාණය මහත්ඵලද මහානිසංසද කියලා කියන්නේ කියනවා. මට වෙන දෙයක් නම් වැඩක් නැහැ කියලා. එතකොට කාශ්‍යප මහ රහතන් වහන්සේ කියනවා, සක්‍රිය ඔබ වංචාවෙන් දන් දුන්නත් මේ දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා. එතකොට ඒ කියලා සක්‍රිය එච්චරයි අහන්නේ, අහසට පැන නැගිලා ගාතාවක් කියාගෙන තමයි තවසිසාවට වඩින්නේ. ඒ වගේ මේ නිරෝධ සමාපත්තියේ සමවැදිලා නැගිටින්නා වූ අවදි වෙන්නා වූ රහතන් වහන්සේට දෙන දාණය සංඝයා අරමුණු කරගෙන දෙන දාණයන් අතරින් අග්‍රම වූ දාණය බවට පත් වෙනවා.
ගරු ස්වාමින් වහන්ස, එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සොරකමේ ආදීනව පිළිබඳව සංඝයා වහන්සේලාට පැහැදිලි කරනවා. මේ සොරකමේ ආදීනව පිළිබඳව අපි මේ අවස්ථාවේදී දහමට අනුව කොහොමද ස්වාමින් වහන්ස පැහැදිලි කරගන්නේ?
මෙහෙමයි නෝනා, දැන් සොරකම කියන දේ පංචශීල පද පහින් එකක්. නමුත් නෝනා, සොරකම කියන කාරණේ මහ බලවත්ම අකුසලයක්. ඒ බලවත්ම අකුසලයේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සොරකම අපේ උපසම්පදා භික්ෂූන්ගේ සතර පරාජිකාවක් හැටියට පනවන්නේ. තේනවා? දැන් අපිට උපසම්පදා භික්ෂුවකට තියෙන සතර පරාජිකාවන්ගෙන් එකක් තමයි සොරකම. ඒතර බලන්න, සතර පරාජිකාවක් හැටියට සොරකම පනවන්නේ බුදුරජාණන් වහන්සේ සොරකම කොයිසා දරුණු විපාක දෙන සිද්ධියක්ද කියලා දැනගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ මේක මේ විපාක දෙන සිද්ධියක් හැටියට දැනගන්නේ නෝනා, උන්වහන්සේ ලබන්නා වූ චතුූපපාත ඥාන පූර්ව නිවාසානුස්ස ඥාන ඔස්සේ. චතුූපපාත ඥාන පූර්ව නිවාසානුස්ස ඥාන ඔස්සේ සත්වයා නැවත ඉපදෙන අතීතයේ ඉපදුනා වූ තැන් දකිමින් බුදුරජාණන් වහන්සේ දකිනවා සොරකමට අදාළව සත්වයා කොයිසා දුකක් විඳිනවද කියලා. දැන් මේ සොරකම කියන කාරණේ කොතර සියුම්ද කියන කාරණ වෙන කියන්නේ බුදුරජාණන් වහන්සේ සොරකම පරාජිකාවක් හැටියට පනවන්නේ නෝනා. දවසක් ස්වාමීන් වහන්සේ කෙනෙක් කැලේ වැඩ සිටිනවා. එතකොට විනය පනවල නැහැ. කැලේ වැඩ සිටිද්දී එදා ස්වාමීන් වහන්සේලාට අතු කඩන්න ගස් කපන්න පුළුවන්. විනය පනවල තිබ්බේ නැහැ. ස්වාමීන් වහන්සේ කෙනෙක් කැලේට ගිහිල්ලා කැලේ ගස් අතු හොයාගෙන පොඩි පැලක් හදාගෙන මේක ඇතුළ දැන් වැඩ ඉන්නවා. පොඩි කුටියක් හදාගෙන උන්වහන්සේ තනියම හදාගෙන වැඩ ඉන්නවා. වැඩ ඉඳලා උන්වහන්සේ උදේ ගමට පිණ්ඩපාතේ යනවා. පිණ්ඩපාතේ ගියාට පස්සේ දර කඩන්න එන කාන්තාවෝ ඇවිල්ලා දර එදා නැහැ කැලේ. හම්බුනේ නැහැ. මේගොල්ලෝ බලනවා මෙතන මේ කුටියක් තියෙනවා, මේක කඩාගෙන යන්න ඕන කියලා කඩාගෙන යනවා. දරට කුටිය කඩාගෙන යනවා. ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා ආවට පස්සේ දැන් කුටිය කඩාගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේ තව පාරක් අතු හොයලා නැවත කුටියක් හදාගන්නවා. හදාගෙන ආයිමත් දවසක් පිණ්ඩපාතේ ගිහිල්ලා එනකොට නෝනා එදත් කුටිය කඩාගෙන ගිහිල්ලා. නමුත් තුන්වෙනි පාර ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා දැන් මේක හරි කරදරයක්. මට දැන් තුන්වෙනි කුටිය හැදුවා, තායිමත් මේ කඩන් යනවා. ඒ නිසා මං රජගෙදෙට්ට ගිහිල්ලා රජමැදුරට ගිහිල්ලා මේ රජතුමාට කියලා හොඳ ලෑලි ටිකක් ගෙනල්ලා හොඳින් කුටියක් හදාගන්න ඕනේ කියලා. කියලා මෙයා යනවා රජතුමා ළඟට. නමුත් රජතුමා ළඟට යද්දී එයා යන්නේ අර රාජ ගබඩාවට. ගබඩාව තියෙනවනේ. ගබඩාවට ගිහිල්ලා ඒ ගබඩාවේ ඉන්නවා මේ දැව ගබඩා බාරකරු. ගබඩා බාරකරුට කියනවා මේ මහත්තයෝ මට මෙන්න මේ විදි සිද්ධියක් වුණා දෙපාරක් මගේ කුටිය කඩාගෙන ගියා. ඒ නිසා නැවත මට ඕලින් කුටි හදන්න බෑ ආයිමත් කඩන් යනවා. ඒ නිසා මහත්තයෝ මට කුටියක් හදාගන්න ලෑලි ටිකක් දෙන්න කියලා. එතකොට ගබඩා බාරකරු කියනවා ස්වාමීන් වහන්සේ ලෑලි තියෙනවා ගබඩාවේ. මට දෙන්න පුළුවන්. නමුත් මේවා රජතුමාටයි ති ලෑලි. මේ ලෑලි රජතුමා බාරේ තියෙන රජතුමාටයි ති ලෑලි. ඒ නිසා රජතුමාගෙන් අහන්න නැතුව මට ලෑලි දෙන්න බෑ කියනවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කියනවා නෑ නෑ මහත්තයෝ මම ස්වාමීන් වහන්සේ කෙනෙක් රජතුමා තෙරුවන් කෙරේ සද්ධාව තියෙන කෙනෙක්. ඒ නිසා රජතුමා මට ලෑලි දුන්නා කියලා ස්වාමීන් වහන්සේ කෙනෙකුට ලෑලි දුන්නා කියලා බයින්නේ නැහැ. ඒ නිසා ඔබ බය නැතුව ලෑලි දෙන්න කියලා. අනේ අර ගබඩා බාර කරුත් ලෑලි ටික දෙනවා. ස්වාමීන් වහන්සේ ලෑලි ටික ගෙනිහිල්ලා කුටි හදා ගන්නවා. දැන් එතකොට මෙතන දැන් හොරෙන්ද ගත්තේ නැහැ කියලා ගත්තේ. නමුත් ඊට පස්සේ දැව මුදලියනවා මේ දැව ගබඩාවට. ඊට පහුවෙන්ද ඇවිල්ලා අහනවා කොහොම මෙතන තිබ්බ දැව ටික මේ දැවෙන් අඩුයි නේද කියලා අහනවා. එතකොට අර ගබඩාවේ බාරකරු කියනවා ඊයේ මෙහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් ආවා ඇවිල්ලා මං දෙන්න බෑ කිව්වා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කිව්වා නෑ නෑ රජතුමා බයින්නේ නෑ රජතුමා කවදාකවත් මට දුන්නාද කියලා බයින්නේ නෑ කියලා ලෑල් ටික අරන් ගියා කියලා. ඒ වෙලාවේ දැව මුදලි ගිහලා රජතුමාට කියනවා. රජතුමාට කිව්වහම රජතුමා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ කතාව කියනවා. කිව්වහම තමයි බුදුරජාණන් වහන්සේ මේක සොරකමක් හැටියට දැකලා පරාජිකාවක් හැටියට පනවනවා. බලන්න දැන් ඇයි ඒ පනවන්නේ රජතුමාට යෙලියයි ලෑලි අයිති. තේනවද? ඒක රජතුමාට ලෑලි අයිති කොට රජතුමාගේ අවසරයෙන් තොරව තමයි භික්ෂුන් වහන්සේ උපක්‍රමශීලීව ගබඩා බාරකරුට කියලා අරන් ගියේ. නමුත් කියලා තමයි ගත්තේ. නමුත් ඒ කියලා ගත්තේ ගබඩා බාරකරුගේ ලෑලි නෙමෙයි. රජතුමාගේ බාරේ තියෙන රජතුමාට අයිති දේ. නගරය හදන්න තියෙන දේ. ඔය සිද්ධියට බුදුරජාණන් වහන්සේ සොරකම කියන තැන ඉඳන් අපිට සතර පරාජිකාව පනවලා ඒ භික්ෂුවට අඬ ගහලා කියනවා ඔබ භික්ෂුත්වෙන් පරාදයි. ඔබ මේක කළාද? ඔව් ස්වාමී භාග්‍යවතුන් වහන්සේ මං කළා. ඔබ රජතුමාට අයිති දැව රජතුමාගේ අවසරයකින් තොරව මේ විදිහට උපක්‍රමශීලීව ඔබ දැව ගබඩාකරුවෙන් ගත්ත නේද කියලා. ඕකේ. එහෙනම් ඒක හොරකමක් කියලා පනවලා එවලෙම පරාජිකාව පනවනවා. තේරෙනවද? ඉතින් බලන්න එහෙනම් හොරකම කියන කාරණය ඔය තරම් සියුම් තැනක් නන් නොනා වර්තමාන සමාජයේ හොරකම කියන කාරණය ගැන අපි කතා කරලා වැඩක් නැහැ. රජයේ දේ හොරකම් කළත් පෞද්ගලික දේ හොරකම් කළත් පොදු දේ හොරකම් කළත් ඕවෙන් ලැබෙන විපාකයන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. එතකොට සොරකම් කිරීම නිසා ලැබෙන ප්‍රධානම විපාකය තමයි නෝනා අපි මිනිස්සෙක් වෙලා නැවත ඉපදුනොත්. මිනිස්සෙක් වෙලා ඉපදුනොත් නෝනා ලැබෙන සේසතම අහිමි වෙලා යනවා අපිට. සමහරු ඉන්නවා කෝටි ගණන් සල්ලි තියෙනවා. නමුත් මේ කෝටි ගණන් දේපල එක ගින්නක් ඇවිල්ලා ඔක්කොම පුච්චලා දාලා අලු කරලා දානවා. සමහරුන්ට කෝටි ගානක සුවිප්පයක් ඇදෙනවා. ඇදිලා මාස දෙකක් යනකොට යා අන්ත දිලින් දෙබ්බවට පත් වෙනවා. මාස දෙකෙන් ඔක්කොම සල්ලි ටික ඉවර කරලා දානවා. තේන්න? මේ මහා සම්පත් තිබ්බත් නොවනා ඒ සියලු සම්පත් එක පාටම අතුරුදහන් වෙලා යනවා. මොකද ඇයි පෙර ජීවිතේ සොරකම් කළා. ඒ වගේම අන්ත දිනුදු භාවයට පත් වෙලා ඉපදෙනවා. මහා ධන කුවේරයන් මැද්දේ අන්ත දිනුදු භාවයට පත් වෙලා ඉපදෙනවා. දැන් සමහර මහා ධන කුවේරයන් ඉන්නවා. නමුත් මේ ධන කුවේරයන්ගේ ගෙදර වැඩ කරන අන්ත දුගී දුප්පත් මිනිස්සු ඉන්නවා. ඇයි ඒ පෙර ජීවිතේ සොරකම් කළා. තේනවද? ඒ වගේමයි සමහර දේ අපිට ලැබෙන්න යනවා. පෙනිපෙනියක අපිට අහිමි වෙනවා. දැන් සමහරු ඉන්නවා එයා කියනවා මං ඉන්ටර්වියු එකටත් ගියා ඔක්කොමත් පාස් ඔක්කොම හෙට මට රැකියාව ලැබෙනවා. නමුත් එයාට ලැබෙන්නේ නැහැ. තේරෙනවද? එයා කියනවා මට හෙට මෙච්චර ධනයක් ලැබෙන්න තියෙනවා මට මේ දේපල ලැබෙන්න තියෙනවා පරම්පරාවක ලැබෙන්න තියෙනවා සියල්ලම දැන් හෙට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නමුත් එයාට ලැබෙන්නේ නැහැ නෝනා. ඇයි පෙර ජීවිතේ ජනතාවගේ දේ සොරකම් කළා. අනුන්ගේ දේ සොරකම් කළා. ඒ වගේ പ്രേත ලෝකයට වැටුනොත් හොරකම් කරලා പ്രേතයාට පෙනිපෙනි තියෙන ආහාරය නොපෙනියන. එයාට පේනවා බත් පිඟානක් තියෙනවා. එයා බත් පිඟාන ළඟට ඒක සිව කරන්න යද්දී බත් පිඟාන අතුරුදහන් වෙනවා. එයාට පේනවා ගඟක් තියෙනවා. එයා ගඟේ වතුර ටික බොන්න යද්දී වතුර ටික අතුරුදහන් වෙලා යනවා. පෙනිපෙනි කුසට ලැබෙන්න තියෙන ආහාරය අතුරුදහන් වෙනවා. ඒ වගේ සොරකම කියන කාරණය බුදුරජාණන් වහන්සේ සතර පරාජිකාවෙන් එකක් හැටියට දේශනා කරන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ චුතූපපාත ඥාන పూర్වේ නිවාසානුසින් ඥාන තුලින් දකිනවා. අතීතේ මිනිස්සෙන් හොරකම් කරලා ඒවෙන් විපාක විඳින්නා වූ සිද්ධීන් දැකලා තමයි බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ.
ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ පැහැදිලි කළ ආකාරයට പ്രേත ලෝකේත් මේ මිනිස් ලෝකයේ ඇති සියලුම දේ තියෙනවද ස්වාමීන් වහන්ස?
ඒවා අනිවාර්යයෙන්ම මේ මිනිස් ලෝකයේ තියෙන සියලුම ස්ථාන සියලුම මේ ප්‍රජාවන් പ്രേත ලෝකයේ විදිහටම තියෙනවා. പ്രേත ලෝකයේ പ്രേත භික්ෂුන් වහන්සේලා තියෙනවා. දැන් මම ඔය සටහන් වල ලිව්වහම പ്രേත භික්ෂූන් සම්බන්ධව යම් යම් ස්වාමීන් වහන්සේලා සමාධිය දැක්ක සමයෙන් මට ස්වාමීන් වහන්සේලා චෝදනා කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා പ്രേත භික්ෂූන් වෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම ධර්මයක් නැහැ. බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයක പ്രേත භික්ෂූන් ගැන ඕන තරම් දේශනා කරලා තියෙනවා. මේ പ്രേත භික්ෂූන් සමහරුන්ගේ අඳනේ ගිනි ගන්නවා. ආකාශයේ ඉන්නවා අඳනේ ගිනි ගන්නවා. සමහර പ്രേත භික්ෂූන් ඉන්නවා එයාගේ සිවුර ගිනි ගන්නවා. සමහර പ്രേත භික්ෂූන් ඉන්නවා එයාගේ බඳපටිය ගිනි ගන්නවා. සමහර ප්‍රේත භික්ෂුව ඉන්නවා ප්‍රේත ගිජුලි ඉන්නවා ප්‍රේත උකුස්සු ඇවිල්ලා ඒගොල්ලන්ගේ මස් කඩකඩ කනවා කියනවා. ඒ වගේ මේ ප්‍රේත ලෝකයේ තුල මේ සිය දැන් දේශපාලන ප්‍රේතයෝ ඉන්නවා ප්‍රේත ලෝකේ අප්‍රමාණ. ඒගොල්ලොත් දේශපාලන රැස්වීම් තියෙනවා. ඒගොල්ලොත් මනුෂ්‍ය ලෝකෙ වගේ එකතු වෙලා දේශපාලන රැස්වීම් තියෙනවා. ඒ දේශපාලන රැස්වීම් වල ප්‍රේත භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා මේ දේශපාලන උපාදානය කරගෙන අපවත් වෙලා. ඒ එතනදී ප්‍රේත දේශපාලන ලෝකේ දැන් අපේ දේශපාලන රැස්වීමක් තිබ්බාම ස්වාමීන් වහන්සේ ඉස්සරහම සීට් එකේ ඉන්නේ. එහෙම නැහැ. ඒගොල්ලෝ ඉන්නේ පස්සෙම සීට් එකේ. තේන් මොකද ඒගොල්ලන්ගේ සංගයා කෙනා දැක්මක් නැහැ. ඒතකොට මේ දේශපාලන රැස්වීම තියලා නෝනා මේගොල්ලන්ට කවදාක්වත් මේ රැස්වීම සාර්ථක කරගන්න බැහැ. රැස්වීම පටන් ගන්නවා පටන් අරගෙන පළවෙනි කෙනා කතා කරනකොටම ගහගෙන මරාගෙන ඔලු කුඩු කරගෙන යන. කවදාක්වත් ඒගොල්ලන්ට මේ රැස්වීම තෘප්තිමත් වෙන්නේ ඇයි පෙර අකුසල් විපාක අනුන්ට චෝදනා කරලා අනුන්ගේ රැස්වීම කඩාකප්පල් කරලා අනුන්ගේ අදහස් විවේචනය කරලා ඒවෙහි නිසා අර ප්‍රේත දේශපාලන උපාදානයේ දරාගෙන ප්‍රේත ලෝකයේ ප්‍රේත දේශපාලක් නිකුණාට පස්සේ අර දේශපාලන එකතු වෙලා ඒ වගේම රැස්වීම් තියෙනවා. රැස්වීමේ පළවෙනි කතිකියා දේශපාලන ප්‍රේතයා කතා කරනකොටම ඔක්කොම එකට නැගිලා කතා කරලා ගහගෙන කුඩු කරගෙන ඔක්කොම මේ අවුල් කරගෙන තමයි යන්නේ. කවදාක්වත් ඒගොල්ලන්ට ප්‍රේත දේශපාලන රැස්වීමක් සාර්ථක කරගන්න අකුසල් විපාක. ඒ දුක දරාගෙන වේදනාව දරාගෙන ගුටි කාගෙන ඔලු පලාගෙන යන ආයිමත් රැස් වෙනවා ආයිමත් කුටි ගහගෙන එනවා. ඒ අකුසල් විපාකේ. ඉතින් ඒ අකුසල් විපාක නොවනා සකස් වෙන්නේ ඇයි? දේශපාලන මනුස්ස දේශපාලන ජීවිතයේදී කරගත්තා උපාකයන් නිසා. ඉතින් ඒට ඒ විපාකයන්ට අදාළව ඒ සියලුම දේ ඒ විදිහට සකස් වෙනවා නෝනා. තේන්නා?
එතකොට ස්වාමීන් වහන්ස පාසල් වැනි දේවලුත් තියනවාද?
ඒව තියෙනවා. දැන් ඔය කොළඹ ප්‍රධාන පාසල් ආශ්‍රිතව නෝනා උදේට ප්‍රේතියෝ දරුවෝ අරගෙන එනවා පාසලට. තේන්නාද? අම්මල දරුවෝ ඉන්නවා දරුවා පාසල් එක්කන් එනකොට එක්ක මහපාරේ ඇක්සිඩන්ට්යක් වෙලා මැරෙනවා. තේරුණාද? දෙන්න මැරෙනවා. එහෙම නැත්නම් මොකක් හරි වෙලා මැරෙන වෙලාවේ ඉගෙන ගන්න දරුවා උපාදානය වෙනවා. දැන් භික්ෂුවක් සමාධියෙන් පස්සෙ උඩට එයා දකිනවා කොළඹ දින ප්‍රධාන පාසලක් ඉස්සරහා තියෙන බස් ස්ටෑන්ඩ් එකේ ප්‍රේත අම්මා කෙනෙකුත් පාසල් ඇඳුම ඇඳගත්ත බෑග් එකක් ගත්ත ප්‍රේත දරුවෙකුත් අතින් අල්ලගෙන ඉන්නවා. එයා ඒ ඉන්නේ බස් එකේ නේද යන්නේ. තේරුණාද? ඒ බස් එකේ නේද ගියාට බස් එක ඇතුළේ ප්‍රේතෙක් ඉන්නවා කියලා කවුරුත් දන්නේ නැහැ. මනුස්ස ලෝකේ දරාගත් උපාදානයට අදාළව මැරිලා එයා හැම උදෑසනකම අර දරුවා අරගෙන ඉස්කෝලේට එල පන්තිර දාන කවුරුත් දන්නේ නැහැ. නමුත් පන්ති කාමරයේ දරුවා ඉන්නවා. පන්ති ඇරුණාට පස්සේ ප්‍රේතිය දරුවා එක්කගෙන එයාගේ ප්‍රේත උපායමට යනවා. ඒ වගේ මේ උපාදාන පත්‍ය බව මේවා කෙරේ උපාදානය සකස් කරගත්තොත් අනිවාර්යයෙන්ම නෝනා ඊට අදාළව ප්‍රතිසන්දිය ලැබලා ඊට අදාළව ප්‍රේත ලෝකෙදී ක්‍රියාවන් සිද්ධ කරනවා. නමුත් මේක සද්ධාවෙන් පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් එයා චුතූපපාත ඥානේ පූර්ව නිවාසඥානිය තුලින් පිළිගන්නවා. එහෙම නොවන තාක්කල් අපි දේශපාලනය තුල නම් බලවත් අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. නායකයෝ නිසා මේ ජනතාවත් ඕවාට මැදි වෙලා හවස ප්‍රවෘත්ති හන වෙලාවට දෙයි හාමුදුරනේ කොච්චර මිනිස්සු ලෝභ දේශ මොහය නැති කරගන්නවා. මොන තරම් දේශය නැති කරගන්නවා. ඇති කරගෙන බලවත් අනතුරු කරා යනවා. ඒ වගේම වර්තමාන සමාජයේ ස්වාමින් වහන්සේලා දේශපාලනයට යොමු වීම නිසා බලවත් අකුසල් ගිහිපින්නතුල්ලා සිද්ධ කරගන්න. උන්වහන්සේලා අකුසල් සිද්ධ කරගන්නා වගේම ගිහිපින්නතුල්ලා සිද්ධ කරගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සංඝයාට මේවට යන්න එපා කියලා. ඒ සංඝයාට මේවට යන්න එපා කියන්නේ මේවට ගියොත් සංඝයා නිසා ගිහිපින්නතුල්ලා බලවත් අකුසල් කරගන්න.
හොඳයි ස්වාමීන් වහන්ස, ගිහි වුණත් පැවිදි වුණත් අපි අපිට නුසුදුසු දේ කරනවා නම් අපිට හිමිවන්නේ අපේ ගරු ස්වාමින් වහන්සේ පැහැදිලි කරන ආකාරයට දුර්වල තැන්, ප්‍රේත ලෝකයේ, භූත ලෝකයේ වැනි තැන්. ගරු ස්වාමින් වහන්ස, ස්වාමින් වහන්සේලා තමන්ට නුසුදුසු දේවල නියැලීම සහ සංඝයා වහන්සේලාට අකැප දේ ගැන බුදු හිමියන් දේශනා කළේ මොනවද ස්වාමින් වහන්ස?
ඒක තමයි කියන්න ඕන. අපි බුදුරජාණන් වහන්සේ අපිව මේවැයින් වැළකෙන්නේ එක අපේ ආරක්ෂාව, දෙක දීපිටසේ ආරක්ෂාව. ඔය දෙකින් දැන් අපි වැරදි කළා අපි සතර අපායට යන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් නෝන අපි වැරදි කරද්දී අප්‍රමාණ අහිංසක මිනිස්සු සතර අපායට වැටෙනවා නම් ඒක හරි අපරාධයක්. එතෙන්දී තමයි බුදුරජාණන් වහන්සේ අපිට විනය පනවලා කියන්නේ මෙන්න මේ සීමාව තුල ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශපාලනය කරන්න කියලා කොතනකවත් කියන්නේ නැහැ. ඒක අපේ කිසිම විනය කාරණයකට ගැළපෙන්න කොතනකවත් අපිට දශමයක්වත් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපිට අනුශාසනා කරන්න කියලා. අනුශාසනා කරන රජවරුකට වේවා, ඇමතිවරයෙකුට වේවා, සමාජයට වේවා අනුශාසනා කිරීමේ අයිතිය තියෙනවා. දැන් අපි අනුශාසනා කරද්දී ඒ අනුශාසනා වේයයි පිළිගන්නේ නැත්නම් ඒක ලෝක ස්වභාවය හැටියට දැකලා නෝන අපි ලෝකෙන් අයින් වෙලා අපි මේකෙන් ගැලවිලා යනවා මිසක් සටන් කරලා විසඳන්න පුළුවන් දෙයක් ධර්ම නැහැ. ඉන් මෙහා අපි ඕවා විසඳන්න ගියොත් ඒ යන ප්‍රමාණයට සාමින් වහන්සේලා හැටියට අපි අනිත් ගිහි පින්වතුන්ලා බලවත් අකුසල් කරා අපි කොටු කරනවා.
ස්වාමීන් වහන්ස, භික්ෂුවක් තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් චීවරය පාවිච්චි කරනවා නම් ස්වාමීන් වහන්ස,
පෞද්ගලික අරමුණු සාක්ෂාත් කරගන්න චීවරය පාවිච්චි කරද්දී ඉතින් අනිවාර්යම නෝන ඒවා බලවත් අකුසල් බවට පත් වෙනවා. අපිට පදින පෞද්ගලික අරමුණ නිවන් මාර්ගය. ඊට වඩා පෞද්ගලික අරමුණක් අපිට නැහැ. භික්ෂුවකට තියෙන එකම පෞද්ගලික අරමුණ තමයි ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරන කියන මාර්ගය. තේරුණාද? නමුත් නෝනා ලෝකයේ නැවතීමක් අවසානයක් නිමාවක් දකින්න තැන නෙමෙයි. කල්ප ගණන් ඈතට තව ලෝකේ දිව යන. ඒ ඈතට යන දිව යන ලෝකේ නෝනා හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම කැලේට ගිහිලා භාවනා කරනවායි කියන කාරණේ ඇත්ත වෙන්නේ නැහැ. තේරුණාද? ඉතින් සමාජයේ ස්වාමින් වහන්සේලා එක එක මත ධර්ම එක එක ස්වභාවයේ ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒක අපි ධර්මයේ හැටියටයි දකින්න ඕනේ. තේරුණා? ධර්මයේ හැටියටයි. ඒවා නොවන සමාජයක් අපිට කවදාකවත් දකින්න බෑ. තව අනාගතයට යන්න යන ස්වාමින් වහන්සේලා දේශපාලනයට පිවිසෙන අවස්ථා වැඩි. තේරුණා? ඒ ධර්මයේ තියෙන ආ මේ බිඳ වැටීමයි අපි එතනින් දකින්නේ. නමුත් නෝනා එහෙම වුණාය කියලා කවදාකවත් එතන කිසිම වැරැද්දක් අසාධාරණයක් නැහැ. ඒක තමයි ධර්මය. ඒ නිසා ඒවා තින්නේ ඒවාට ගැටිලා අපි අකුසල් කරගෙන අපි පල්ලෙහාට වැටෙන්න නෙමෙයි. මේවා ධර්මයේ හැටියට දකිමි. මේ මොහොතේ සමාජයේ මේ ආකාරයෙන් නම් තව අවුරුදු 25ක් ගියාම සමාජයේ කොයිසානම් දුර්වල වෙයිද කියන තැන දැනගෙන මේ මොහොතේ ලැබුණ මේ බුද්ධෝත්පාද කාලයෙන් ගන්න තියෙන උපරිම ශක්තිය අරගෙන අපි මේකෙන් මිදෙන්න. එහෙනම් අපිට මේ මොහොතේ මේ උතුම් බුද්ධෝත්පාද කාලයෙන් ලබන්න තියෙන උතුම් ශක්තිය අපිට දකින්න නම් එහෙනම් එතනදී අපි දේශපාලනේ උකටලි වෙලා බෑ. එහෙනම් 100ට 100ක් නිවැරදි දේ හොයන්න අපිට බෑ. නමුත් ජනතාව දක්ෂ වෙන්න ඕනේ මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්න, Tamanට ධර්මයේ තුල ශක්තිමත් වෙන්න, වඩාත්ම නිවැරදි දේ තෝරා ගන්න.